දැන් මම කතා කරන්නේ බ්‍රහ්මතල දිව්‍යතල මොකවත් නැහැ. මනුෂ්‍ය තලත් නැහැ. නිකම්ම නිකන් දැන් අලුතෙන් පටන් ගන්න යනවා. අග්ගඤ්ඤ සූත්‍රේ තමයි ගමුකෝ. නැහැ. මම කතා කරන්නේ එහෙම මොකවත් නැහැ කියන එක. දැන් බ්‍රහ්ම ලෝකත් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවානේ. එහෙනම් ඇති වෙන්න කලින් නැති වෙලා තිබිච්ච අවස්ථාවකුත් තියෙනවානේ. දිව්‍ය ලෝකත් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවානේ. එහෙනම් ඒ ඇති වෙන්න කලින් නැති වෙච්ච අවස්ථාවකුත් තියෙනවානේ. මනුෂ්‍ය ලෝකයක් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. එහෙනම් නැති වෙලා තිබිච්ච කාලයකුත් තියෙනවා. ඒ වගේ නැති වෙච්ච කාලෙ. මොකවත් නැහැ. ඒ කියන්නේ මේ ගැලැක්සි එකක් නැහැ. විශ්වයක් නැහැ. විශ්වයක් නැහැ කියන තැනට ආවට පස්සේ දැන් මොනවද තියෙන්නේ? දැන් අවකාශය තුල අවකාශයේ සීමාවට වඩා ලොකු වුණොත් මොකද වෙන්නේ? දැන් ළිඳේ කවය පොඩි වෙනකොට කම්පණි අඩුයි. ඒකේ කවය ලොකු වෙනකොට මම කියන වචනේ ආවා. අවකාශයේ සීමාවට වඩා වැඩි වුණොත් දෝංකාරයක් ඇති වෙනවා. මේ දෝංකාරය කාලය පැවතුනොත් ඒකට ඇති වෙනවා පීඩනයක්. පීඩනයක් හැම පැත්තෙම ඇතිරෙනකොට දැන් විසිරෙන්න එපායි කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනය තරංගයක් බවට පත් වෙනවා. ඒ තරංගය හර්ට්ස් නෙමෙයි මයික්‍රෝ නැනෝ බිට් වලින් යන හර්ට්ස් එකක් ඒක. ඒක ගණන් ගන්න බෑ. ඒ තරම් සියුම් තරංගයක්. ඒකට කියනවා මේ අවකාශය තුල ඇතිවන කම්පන. ඒවා දැන් අපි කියනවානේ ජිගා හර්ට්ස්, මෙගා හර්ට්ස්, කිලෝ හර්ට්ස්, බිට් වලින් යන ඒවා මයික්‍රෝ හර්ට්ස් කියලා කියනවා, නැනෝ මයික්‍රෝ හර්ට්ස් කියලා. ඒ වගේ පුංචිම තරංග ඒවා. ඒ තරංග එකතු වෙලා ධාරිතාව වැඩි වෙනවානේ. අන්න එතකොට බිට් තරංග වෙනවා, බයිට් තරංග වෙනවා, කිලෝ බයිට් තරංග වෙනවා, මෙගා බයිට් තරංග වෙනවා. ඊට පස්සේ මේ ඩෙල්ටා තරංග ඇති වෙලා, තීටා තරංග ඇති වෙලා, ඇල්ෆා තරංග ඇති වෙලා, බීටා තරංග, ගැමා තරංග ඇති වෙන තරංග වල මේ තරංග ලොකු වෙනවා. දැන් මේ වගේ තරංග ප්‍රමාණය පොඩ පොඩ ඇති වේගෙන එනකොට තමයි අණු නිර්මාණය වෙන්නේ. ඇයි? අර තරංග කියන්නේ පුංචි සියුම් පරමාණු ලක්ෂයට ගණුවා වගේ කොටස්නේ. ඒකට කියනවා අපි මේ කාන්දම් කුඩු කියලා. ඒවා එකක් චුම්බක කුඩු වගේ. ඒ කුඩු එකතු වෙලා තමයි මේ ඇටම් මැදෙන්නේ. ඒතකොට අයම් භ්‍රමණය වුණ ඉලෙක්ට්‍රෝන, අසාමාන්‍ය භ්‍රමණය වුණ පොට්‍රෝන, ඉමි භ්‍රමණය වුණ නියුට්‍රෝන. දැන් මේවා එකතු වෙලා වලලු හැදිලා ඊට පස්සේ ආපෝ හැදෙනවා. නේද? ආපෝ කියන්නේ මොනවද? වතුර හයිඩ්‍රජන් හැදෙනවා. ඊට පස්සේ තේජෝ හැදෙනවා, ඔක්සිජන් හැදෙනවා, කාබන් හැදෙනවා, පස හැදෙනවා. මේ වගේ එලමන්ට්ස් හැදිලා ඊට පස්සේ මේ පුංචි පාසන කුට්ටි හැදිලා කුට්ටිත් එක්ක තවත් එකතුලා විශාල පාසන කොටස් හැදිලා ඒවත් එකතුලා දැන් හතරෙන්නේ මේ කැටිලා තින්නේ. එකතුලා මේ වගේ විශ්ව හැදෙනවා. හතර තියෙන නිසා, වතුර තියෙන නිසා අර ප්‍රාණ ශක්තිය, එහෙම නැත්නම් මේකේ තියෙන විශ්ව ශක්තිය කියන්නේ ප්‍රාණය මේ පොළවත් එක වදිනකොට මේ සතර මහා භූතයත් එක්ක ස්පර්ශ වෙනකොට තනකොළ වල අරමුණ ඔක්කොම පටන් ගන්නවා. ඒව පටන් ගත්තට පස්සේ අණු දෙක අතර තියෙන කම්පණය විසිරෙන ඒකට කියන්නේ විඥානය කියලා. වින් කියලා කියන්නේ ආකාශ ධාතුව. ඒ වින් කියන ආකාශ ධාතුවේ ස්පර්ශ නිසා ඇතිවෙන ඥානය දැනීම තමයි විඥානය. ඒක විසිරුනාම, ඒක ඇවිල්ලා වැදුනාම අර අතනින් පණුව ඇති වෙනවා. සතෙක් නිර්මාණය වෙනවා. ඒ සතට මොකවත් නෑ, ස්පර්ශය විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒ සතා මේ කෑම හොයලා හොයන මේක පෙනුනොත් හොඳයි කියලා ඒක කොහෙද තියෙන්නේ කොහෙද තියෙන හොයනකොට අර ඉස්සරහට පීඩනය වැඩි වෙනවා. ඉස්සරහින් පුපුරලා ඇස් දෙකෙන් බලබල හොයනවා. අනතුරු වෙනකොට තමයි දැනගන්නේ මං අනතුරටපත් වෙලා කියලා. එහෙනම් මොකද්ද දැනන්නේ කියලා සංවේදී භාවයට නිතරම මේ කල්පනා කරන අය ඇතුළේ විඥාන තනවා. කොහොමද මේක වෙන්නේ? කොයි විදිහද මේක වෙන්නේ කියලා නිතරම අර සංවේදී භාවයන කල්පනා කරන්න කොහෙන් හරි පැත්තකින් පුපුරලා කන හැදෙනවා. අර කෑම වලට කියලා පෙරලන ඕජා පෙරලන අංගේ තවරගෙන තමයි අවශෝෂණය කරන්නේ. එහෙම තමයි උරන්නේ. මේක කන්න පුළුවන් නම් මොන තරම් හොඳයිද කියලා පොරකන්න පුපුරලා කන කට හැදෙනවා. සත්තු ඉන්නවා, කෑම ඉන්නවා, බඩගාගෙන කියලා අල්ලන්න බෑ. බඩගාගෙන පොරකාගෙන යනවා. කොහමද අර පුංචි පණුව වාගේ නෙමෙයි ගැඩවිලා ඊට වඩා යනවා. සර්පයා ඊට වඩා යනවා. මෙම බඩගාලා අර පොඩි යටින් අදින්න ඒවා පුපුරලා කකුල් වෙනවා. පස්සේ බලනකොට සම්පූර්ණ කය හැදිලා ඒක ක්‍රමානුකූලව එහෙම හැවිල්ලාවිලා උඩට එනකොට මනුෂ්‍යයා තත්ත්වෙට එනවා. හැබැයි එක එක ඉන්ද්‍රියක් ඇස කන දිව නාසය සම කියලා එක එක පොඩ පොඩ එනවා. හැබැයි විඥානයක් තිබුණාට එයා දන්නේ නැහැ එමෙකක් තියෙනවා කියලා. මනුෂ්‍යයා කියන තැනට ආවට පස්සේ එයා හිතනවා, කල්පනා කරනවා. එතකොට තමයි අපි තේරුම් ගන්නේ මේ අයක් තියෙනවායි කියලා. එහෙම නිර්මාණය වෙනවා. එතකොට මේ මොකවත් නැති තැන යමක් ඇති වෙනවනේ. ඒ ඇති වෙච්ච එක මොනවලින්ද තීරණය වුනේ? මොකවත් නැති තැන නම් යමක් ඇති වුනේ, ඒක ඇති වුනේ කොහමද? මොකවත් නැති තැන යමක් ඇති උනේ මොකවත් නැහැ කියන එකෙන්මයි ඒකම තමයිපත් උනේ මෙතන මොකුත් නැහැ කියලා කියනවා මෙතන මොකුත් නැහැ කියන්නේ ඇයි මොකවත් මෙතන නැහැ කියලා කියන්නේ යමක් මෙතන තියෙන්න පුළුවන් එහෙනම් මෙතනට සාපේක්ෂව යමක් ගැන විස්තරයක් තියෙනවා මොනවාරි තියෙනවනන්නේ මොනවාරි නැහැ කියලා කියන්නේ හැමතැනම මොකවත් නැත්තම් මොකවත් නැහැ කියලා කිව්වම මොකවත් නැහැ කියන්නේ මොනවද කියලා අහනවා දැන් මෙතන මොකවත් නැහැ කියලා කිව්වම අපි දන්නවා බඩ මුට්ටු නැහැ එළවලු නැහැ පළතුරු නැහැ බඩු බායරාදිය නැහැ ඒ නිසා මොකවත් නැහැ එහෙමනේ පෙට්ටිය ඉස්කිලා කියන්නේ බඩු මුට්ටු මොකවත් නැහැ කියන අර්ථයස නේද එහෙනම් මොකවත් නැහැ කියලා කියන්නේ තියෙන එකට සාපේක්ෂව මේ කියන්නේ ඒ කියන්නේ එතන හේතුවක් තියනවද නැද්ද ඒ හේතුව තමයි ඵලයේ බවට පත් වෙන්නේ මේ ඵලයේ බවට පත් වෙනකොට මොනවරි නැති තැනක හේතුවක් ඇදිලා ඒ හේතුව තියෙන බව ඒ හේතුව දන්නේ නැහැ කාලයක් යනකොට අර දෝංකාරී ඇති වුණාට පස්සේ තමයි දන්නේ මොකවත් නැත්තම් දෝංකාරයක් ඇදෙයිද ඒ කියන්නේ හේතුවක් තිබුණානේ ඒ හේතුව තිබුණ බව දැනගෙන හිටියේ නැහැ ඒක විසින්ම දැනගෙන ඒකම ඵලයේ බවට පත් වෙනකොට දැන් ඒක පත් වෙන්න ඕනේ අර තින අවකාශයේ ධාරිතාවෙන් නෙමෙයිද ඒ අවකාශ ධාරිතාවෙන් ඒක නිර්මාණය වෙනකොට ඒ ධාරිතාවට අනුව තමයි ප්ලැනට් හදෙන්නේ පළවෙනි ඇටම් එක හැදෙනකොට ඒ වේව්ස් එක හැදෙනකොට ඒ අවකාශයේ තියෙන කොච්චර ධාරිතාවක් ගත්තද ඒකට සාපේක්ෂව තමයි ප්ලැනට් එකේ ධාරිතාව තීරණය වෙන්නේ හැම භාණ්ඩයක්ම හැදෙනකොට දැන් මිනිස්සේ කල්පනා කරනවා කෝපයක් හදන්න ඕනේ කෝපයක් හදනවාද සාමාන්‍යයෙන් බඹ 500ක් මාසයක ලොකුවට වාහනයකින් යන්නපায় කෝපය ඇතුලේ ඒතකොට කෝපයක් කියලා කියනවා රත්තරන් ගන්න පුළුවන් වෙන්න ඕනේ උත්සාහයෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ මිලිලීටර් 200ක් විතර දාන්න පුළුවන් දැන් ඕම් එකක් හදන දැන් එයාගේ ධාරිතාව එයාගේ චේතනාවේ ධාරිතාව සීමා සහිතයි නේද ඒකට නොතම කෝපය දෙන්නේ හැබැයි නැව හදනකොට නැවට සාපේක්ෂව ධාරිතාව වැඩි ඒකට නොතම නැව හැදෙන්නේ සෑම චෛතසිකයකම ධාරිතාව තමයි ඒකේ ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ ඇටම් එක එකතු වෙලා හැදෙන ප්ලැනට් එකේ ධාරිතාව අර අවකාශයෙන් තීරණය වෙලා ඉවරයි. අවකාශයට හේතුව මොකද්ද? ඒකට හේතුවක් නැති එක තමයි හේතුව. ඒ නිසා ඒක ඵලයේ බවට පත් වෙනවා. එයාවම එයාව හේතුව කරගන්නවා. අවකාශයට හේතුව හේතුවක් නැති හේතුව. හේතුවක් නැතිකම. හේතුවක් නැතිකම නිසා මේ හේතුව ඵලයේ බවට පත් වෙනවා. තිබුණොත් මෙයා අරයව හේතු කරගන්නවා.
ඒතර මුල්ම එක්කනාගේ එහෙම නැතුව එතකොට කොහොමද සත්‍ය බවට පරිවර්තන?
දැන් ගැලවිලා කෝඹියා සත්‍ය නෙමෙයිද?
සත්‍ය.
පණුව සත්‍ය නෙමෙයිද? බැක්ටීරියා සත්‍ය නෙමෙයිද?
කියාටයි
ජකරාජුන්ගේ අවබෝධය නැති නිසා ආයතන අඩුවෙන්න ඒ කියන කර්මේ ධාරිතාවත් අඩු වෙනවා. දැන් පොඩි ළමයාට දෙනවද කිලෝ දෙකක් විතර බත්? හැබැයි ගොවියා උදේ ඉඳලා රායනක මාන්තිනකොට සේරුවක බත් දෙනවා. ඇයි? ඒ දෙන්නට තියෙන ඒ ධාර්තාව වෙනස්. එතකොට ගැඩවිලේ පෑගිලා මරුණාම තියෙන ආනිසංසයි, මිනිසෙක් මරුවාම තියෙන ආනිසංසය අතර ලොකු වෙනසක්
තියෙනවා.
මදුරුවෙක් මරුණාම හෝ අපුටෙන් මරුණාම තියෙන ආනිසංසයි, අලියෙන් මරුණාම තියෙන ආනිසංසය අතර වෙනසක් තියෙනයි. අර සෙන්සස් අඩු වෙනකොට ඒකට අනුව කර්මයේ ධාර්තාව වෙනස්. කෙසෙල් ගෙඩියක් හොරකම් කරුවාම තියෙන ආනිසංසයි, කෙසෙල් කණක් හොරකම් කරාම තියෙන ආනිසංසයි දෙක වෙනස්. කෙසෙල් කනට වැඩිපුර මේ දුක් විඳින්න වෙනවා, gediyata tikak dukk vindinna wenawa. Yawwama thina anisansaya, meruwama thina anisansaya deka nemeida? Ayatana adu wenna karmaya adu wenawa. Ayatana wedi wenna janama wedi wenna karmaya balayat wedi wenawa. Ayatana hayema thiyenawa. Haba ayatana ayat ekka sotapanna danumak thiyenawa. Meyata karana ekata wada meyata karana ekata anisansa wedi. Haba meyata pulu para dunna meyata pulu para. Haba meya sotapanna danumakut ekka innakene anisansa wedi. උතුජන කෙනෙක් ඉන්නවා සකු르දාගාමි කෙනෙකුත් ඉන්නවා දෙන්නටම ආයතන අය අය. හැබැයි මෙයාට සකු르දාගාමි දැනුම තියෙන නිසා මෙයාට ගන්න පොළු පාඩේ පරිස්සම වැඩි අපට. ඇයි? එයාට දැනුම් දෙකක් තියෙනවා. එහෙනම් රාතේකට ගන්න එකයි පුතුජන කෙනෙකුට ගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. නිකං කෙනෙකුට එකක් ගැව්වම එකපාරක් වැඩිනවා. රාතේකට ගැව්වම බව 1500ක්ම ඔළුව පැලෙනවා. නිකං යනකොට ලීයක් වැටෙනවා. පොල් ගෙඩිය අපන්න මොකද කියලා බලනකොට අර රාතේකට ගැව්වනේ ඒ ගාපු එකේ ආනිසංස මේ පරිසම් දෙන්නේ. ඒ කියන්නේ ඒ ආයතන අඩු වෙනකොට කර්මයේ ධාර්තාව වැඩි වෙනවා. ආයතන වැඩි වෙලා 6ට අහවට පස්සේ කර්මයේ ධාර්තාව වැඩි වෙනවා. 6ට පස්සේ ඒ 6 ඉන්න කට්ටියකින් දැනුම එකින් එකට වැඩි වෙන්න ආනිසංසත් වැඩි වෙගෙන යනවා. බුදුහාමුදුරන්ටත් ආයතන 6. පුදුජන ලෞකික අසත්පුරුෂයාටත් ආයතන 6. හැබැයි මේ මිනිස්සුන්ට ගැව්වාම මොකවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ගැව්වාම පොළොව පලාගෙන යනවා. ආයතන හේ වුණාට අර දැනුමත් එක්ක ආනිසංස වැඩි ඒ කර්මයේ ධාර්තාව වැඩි මනෝ සංචේත කියන ඒක දන්නවද ඔබ? නෑ. ප්‍රීතිය ගොඩාක් දුරට දෙවිවරු ගන්නවා. මේ බ්‍රහ්මයෝ ප්‍රීතිය ගන්නවා. මනෝ සංචේත කියන එක තුල ප්‍රීතිය විතරක් නෙමෙයි තියෙන්නේ. වෙන මොනවද? ඒ හැම චෛතසික ඇතුළම ස්පර්ශය තියෙනවානේ. ඒක විඳිනවා යා. ඒක ප්‍රීතිය වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක විඳිනවා. ඒ ඒ විඳිනේ තුලින් එයා ආහාර ගන්නවා. සතුටුදායක දේවල් ඒව ආහාරයට ගන්නවා. ඒ නිවිච්ච මානසිකත්වය ඒකත් ආහාරයට ගන්නවා යා. ඒ වගේ ඒ ආහාර ගන්න ටෙක්නික් ගොඩාක් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට දැන් ප්‍රීතිය අමතිස්සෙම නැහනේ. දැන් ප්‍රීතිය ඇති වුණ නැද්ද සතියක්. එතකොට දැන් සතිය බඩගින්නෙන්න එපා. නමුත් ඒගොල්ල බඩගින්නේ නැහැ. ඇයි? අර නිවිච්ච ස්වභාවය ආහාරයට ගන්නවා. ප්‍රීතිය නැතුව සිතවිලි අට ගන්නවනේ. ඒ සිතවිලි වල ස්පර්ශය ආහාරයට ගන්නවා. ඒ ගනුදෙනු ආහාරයට ගන්නවා. මේ වගේ ආහාර ගන්න ටෙක්නික් ගොඩාක් තියෙනවා ඒගොල්ලන් ළඟ. ආයතන නැහැ. සිත විතර පවතිනවා. හැබැයි ඒගොල්ලන්ට මේ තවත්මත් සිතින්ම පවතිනවා. එතකොට සිතින්ම ආහාර ටික උපයා ගන්නවා. දැන් අපි කොහොමද ගන්නෙ? දැන් සමනලයක් දැකලා තියෙනවද ඔබ වහන්සේ? කැලෑවල යනකොට සමනලය. සමනලයා රස බලන්නේ කොහමද? නෑ නෑ. කකුල් වල යටිපතුල් වල. බූව කොළවල බූව තියෙන්නේ. ඒ වගේ කකුල් වල යටිපතුල් වල මේ බූවක් තියෙනවා. ඒ බූව ගිලර්ගේ තියෙනවා. තිබ්බම තමයි උඩ රස දැනෙන්නේ. ගාලු ඕම මේ තට දෙක වෙලයි අර රස දැනෙන්නේ එතකොට. හැම සමනලයේගෙම කකුල් වල යටිපතුලේ බූවෙන් දැනෙන්නේ රස. මනුෂ්‍යයල රස දැනෙන්නේ කොහමද? නෑ. පුතුජන මනුෂ්‍ය රස දැනෙන්නේ ඇසෙන්. දැන් කෑම තියෙනකොට උ දැක්කම කෙල හැලෙනවනේ. දැන් උට ලුණු තියෙන ඇඹුල් කිනස්ල අපි දුන්නද? ඇත්තට මේක ලුණු දාලා නෑ. නමුත් මේ කෙල පියපිය පොලි මෙන්නේ කනකම්. හැබැයි කාපු ගම වමනේ දාන. අයි ඒක කන්න බෑ. හැබැයි ඇසට උට රස දැනෙන්නේ. ආර්ය ශ්‍රාවකයන් රස දැනෙන්නේ කොහටද? දිවට. ඇයි කොයි ඉන්ද්‍රියටද දැනෙන්නේ? ඒ ඉන්ද්‍රියට දැනන බව දැනගෙන ඉන්නවා. එයාගේ ඇසට දැනෙන්නේ නෑ. ඒකනේ අවුෙන්නේ නැති නාම රූප වලට. ආර්ය ශ්‍රාවක යනවා යාට මොකවත් දැනෙන්නේ නැහැ. රූපේ නෑ, වර්ණ පේනවා. රස දිවට දැනෙනවා. ශබ්ද කනට ඇහෙනවා. ස්පර්ශ කයට දැනෙනවා. පුතුජන කෙනාගේ ස්පර්ශය කොහට දැනෙන්නේ? කයට නෙමෙයි, හිතට. ඒකනේ රාගේ, ලෝභේ, ද්වේෂේ, සෙනෙහ, සාදරේ, මෛත්‍රියේ, කරුණාව, ලෙංගතුකම ඔක්කොම ඇදෙන්නේ. එයාගේ හිතට දැනෙන්නේ. ආර්ය ශ්‍රාවකට වැදුනම වැදුන බව මේකට විතරයි දැනෙන්නේ. අරකට දැනෙන්නේ නැහැ. ඒක අර වැදුන බව දැනගන්නවා. මාපොළවේ කුණු දානවා. මාපොළව කම්පා වෙන්නේ නැහැ. අරිනේ. වැදුන බව විතරයි දන්නේ. ස්පර්ශයක් වුණ නැහැ. සිතට දැනුන්නේ නැහැ ඒක. ස්පර්ශයද? කයට වඩා සිතට දැනෙනවා. ඒ නිසා රාගයට එහෙම නැත්නම් ද්වේෂයට අවු වෙනවා. තරහා ගියොත් එයාට ගහන්න හදනවා. වැඩිච්ච කෙනා කාන්තාවක් නම් පුදුමාකාර වින්දනයක් ලබනවා. ඇයි? ඒක තුන රාගයක් විඳිනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයාගේ සිතට දැනෙන්නේ නැහැ. ස්පර්ශයේ සිතට දැනෙන්නේ නැහැ. කයට වැදුන බව දන්නවා. කවුද මනසේ වැද්දගෙන ගියා එච්චර?
ඉස්පස්සේ හිතට දැනුනොත් කර්මයක් සකස් වෙනවනේ.
අනිවාර්යෙන්. නැතිවීම කියන හේතුව නිසා, නැතිවීම කියන නැත කියන හේතුව නිසා ඇතකිල එකක් ඇදුනා නම් ඒ ඇතකින ඇදිලා තියෙන්නේ නැත කියන හේතුව නිසා නම් මේක තුල මොකවත් නැත. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙ මොකවත් නැහැ. ඇයි? මේ ඇතකිනක ඇදිලා තියෙන නැත කියන හේතුව නිසා. නැත කියන හේතුවෙන් අටගන්න ඵලය තුල මොකවත් නැත. හැබැයි ඵලය කියලා එකක් ඇදුණනේ. ඒ ඇදිච්ච නිසා එකක් ඇත. හැබැයි ඒ ඇදිලා තියෙන ඇත කිනක ඇදිලා තියෙන නැත කින හේතුව නිසා මොකවත් නැත. ඒකයි අර විදර්ශනා කරලා බලනකොට මොකුත් නෙම නැහැ. ඇයි මේ ලෝකෙ දැන් මේ ඔක්කොම තියෙනවා? ඇයි නැත්තේ? නැහැ කියන එකෙන් තමයි ඇදිලා තියෙන්නේ. නැත කියන අවකාශය කියන ශුන්‍ය කියන හේතුව නිසා යමක් අටගත්තනම් අටගත්ත නිසා තියෙනවා. හැබැයි මේ තියෙන දේ ඇති උනේ නැහැ කියන එක නිසා මොකවත් නැහැ. එනිසා තමයි බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකේ පුද්ගලයේ සත්‍යයක් නැහැ, බඩු බාහිරාදිය නැහැ. ඒවා මේම දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒවා මගේ කියලා එකක් තියෙනවා. ඒවා එකතු කරනවා. ඒවා විඳින්න හදනවා. ඒ නිසා මේ ලෝකෙ මිනිස්සු ඉපදෙනවා. දැන් අසනීප මිනිසයා අසනීපයි කියලා කියනවා. මම අසනීපයි ස්වාමිනි, මම අසනීපයි. කොහොමද ඒක ඔප්පු කරන්නේ? එම්බිරිසාව තියෙනවා. අතපය වල වේදනාවක් තියෙනවා. බඩේ කැක්කුමක් තියෙනවා. ඉසේ කැක්කුමක් තියෙනවා. හරි, අසනීපයි කියලා ඔප්පු කළා. මම නිරෝගිමත්. දැන් ඔප්පු කරන්නේ කොහොමද? ඔප්පු කරන්නක මම මට ලෙඩ නැහැනේ. ඒක තමයි ඔප්පු කරන්නේ ඒක. දැන් වේදනාව තියෙනවා කැක්කුමක් තියෙනවා තුවාලයක් තියෙනවා ඒකෙන් මම පෙන්නන මම අසනීපයි කියලා. නිරෝගී කෙනා ඔප්පු කරන්න බෑ. කවදද සනීප වුනේ? ආනෝ අපි. ඔබ වහන්සේ සනීප වුනේ කවදද? ටිකට් කැපුවේ කවදද? ඇයි? සනීප වෙච්ච එක ගැන ආනවා. ඔබ වහන්සේ නිරෝගී වෙන්නේ කවදා ඉඳලාද? එහෙම අහන්නේ නැහැ. එහෙම වම උත්තරයක් දෙන්න බෑ. ඇයි? නිරෝගී වෙන්න දවස අපි දන්නෙත් නැහැ. එහෙම ආනවද? ඔබ වහන්සේ කවදද ඉඳලාද නිරෝගී වෙන්නේ? කවදා ඉඳලාද සනීපෙන් ඉන්නේ? කවදද සනීප වුනේ? කවදද ටිකට් කැපුවේ? එහෙම අහනවා. නිරෝගියෙන් ඉන්නේ කවදා ඉඳලාද කියලා අහන්නේ නැහැ. සනීප වුනේ කවදද ඉඳලා? ගිය සතියේනේ සනීප වුනේ. හොඳයි සන්තෝෂයි. ඔබ වහන්සේ සනීප වුනේ පෙරේදා ඉඳලා. සනීප වුනේ කවදද කියලා අහනවා. හැබැයි සනීප වෙන්නේ නැතුව හිටියේ කවදා ඉඳලාද කියලා අපි අහන්නේ නැහැ. නිරෝගිමත් හිටපු කෙනා අහන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට ලෙඩ වෙච්ච එක ගැන කියන්න පුළුවන්. සනීපෙන් ඉන්න එක කියන්න බෑ. මම නිරෝගිමත් ඉන්නෝනේ. මිනිස්සු වල මෙයාට ඔළුව හොඳ නැහැ. මං අසනීපෙන් නා. ආ එහෙම දෙන විවේක ගන්න ඕනේ. මම නිරෝගිමත් ඉන්නෝනේ. ඒතුළු මිනිස්සු කරු මේක සාමාන්‍ය සම්ප්‍රදායට පටහැනි. එහෙනම් මේ නැත කියන සංකල්පෙන් ඇත කියන සංකල්පේ ආවට පස්සේ දැන් නැත කියන එකෙන් ඇත කියලා කාවනේ. ඒ ආහපු එකට තවත්මක් තියෙනවා. අර නැත කියනකට තවත්මක් නැහැ. ඒ නිසා නැත කියනක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. අබැයි නැත කියන එකෙන් ඇත කියලා එකක් ආපු ගම මේකට පැවත්මක් තියෙනවා. අර ලෙඩ වෙච්ච මනුස්සයා කියනන්නේ පෙරේද ඉඳලා මට අසනීපයි. හැබැයි ගිය අවුරුද්දේ ඉඳලා මම නිරෝගිමත් ඉන්නවා. පෙරේද ඉඳලා මම සනීපෙන් ඉන්නවා. එහෙම මිනිස්සු කියන්නේ නැහැ. එහෙම කියන්න ඕමනාවක්. ඇයි? නැති එක කියන්නේ නැහැ මිනිස්සු. තියෙන එක තමයි කියන්නේ. අසනීපෙ තියෙනවා. නිරෝගිකමක් කියන එකක් නැහැ. නිරෝගිකම පිළිබඳ මිනිස්සු කතා කරන්නේ නැහැ. නිරෝගිමත් ඉන්නේ කොයි කාලේ ඉඳලාද කියලා කවුරුත් අහන්නේ නැහැ. හැබැයි අසනීපෙන් ඉන්නේ කොයි කාලේ ඉඳලා මිනිස්සු අහනවා. මේ ලෙඩේ කොච්චර කාලයක් ඇවිල්ලාද? කොච්චර කාලයක් මේ ලෙඩේ පවතිනවද? එහෙම ડોක්ටර් අහනවා. නිරෝගිමත් ඉන්නේ කොයි කාලේද කියලා කිසිම ડોක්ටර් කෙනෙක් අහන්නේ නැහනේ. නැත කියන සංකල්පය තුළ පැවත්මක් නැති නිසා ඒකට උපමාවක් නැහැ. හැබැයි නැත කියන සංකල්පය තුළ ඇත කියන සංකල්පයක් ආවම ඒකට පැවත්මක් තියෙනවා. ඒ පැවත්මට අනුව මිනිසුන්ට ඒක තියෙන බව තේරෙනවා. දැන් අසනීපය කියලා එකක් තියෙනවනේ. හැබැයි නිරෝගිකම කියලා ඊට කලින් එකක් තිබුණා. ඒක දැනුණාද? ඒක දැනුන්නේ නැහනේ. ඒක දැනුන්නේ නැහැ. හැබැයි අසනීපය හොඳට දැනෙනවා. හැම ඉරියව්වකින්ම අපිට තේරෙනවා මං අසනීපයි කියලා. ඇයි? එහෙම එකක් තියෙනවා. හැබැයි නිරෝගිකම කියලා එකක් තිබුණානේ. එහෙම එකක් අපිට දැනුන්නේ නැත්තේ ඇයි? එහෙම එකක් නැහැ. ඒ නිසා මේක ඇති වුණා. මේක ඇති වුණාට පස්සේ දැන් ඇති වෙච්ච එක තියෙනවා. ඒ නිසා අපි කියනවා මං අසනීපෙන් ඉන්නේ මට ටිකක් අමාරුයි. හැබැයි නිරෝගිමත්ව ඉන්නකොට ඒක දැනුන්නේ නැහැ. දන්නෙත් නැහනේ. ඔයේ ඉන්නවා කාලා බිල ඔයේ ඇවිදිනවා. මේ දේ ඇත්තටම නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වුණාම අර කියන එක යාට ඒකතුලිම ස්පර්ශ වෙනවා. ආය යන්න දියාවක් නැහැ. ඒ තියෙනවායි කියලා යාට පේනවනේ, දැනෙනවනේ, හැඟෙනවනේ, සිතනවනේ, ඇයෙනවනේ. ඒ හැම දෙයක් තුළින්ම නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම ඒ ඇයෙන පේන දේ තුළින්ම අර නැහැ කියන එක යාට දැනෙනවා. එතනින්ම යා ඒක ප්‍රත්‍යක්ෂ කරගත්ත. ඒ ලෝකෙ එතනින්ම ඇදෙනවා යාට. මේ හැම දෙයක් තුළම නැහැ කියන එක තියෙනවායි කියන එක දකින්න නැති නිසා, තියෙනවායි කියන එක විශ්වාස කරන නිසා. මේ හැම දෙයක්ම නැහැ කියන එක දකින් නැති නිසා, තියෙනවයි කියන එක දැඩි ලෙස විශ්වාස කරන නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේකට මිත්‍යා දෘෂ්ටිය උපාදානය කරනවා. තියෙන එක නැහැ කියන එක ඒක තුළම තියෙනවා. අණුවලට කඩලා බලන්න, කර්මයෙන් බලන්න, සතර සටිපට්ඨාණයෙන් බලන්න, හේතුඵල ධාමයෙන් බලන්න, අවිද්‍යාවෙන් දකින්න නිසා මේවා තියෙන්නේ. විද්‍යාවෙන් දකින්න දැන් බුදුහාමුදුරුවෝ 84 ධාම කිව්වේ. අර නැති එක ඇත්තටම තියෙනවා. තියෙන එක ඇත්තටම නැහැ. මේක විග්‍රහ කරන්න තමයි එච්චර ත්‍රිපිටකයේ දේශනා කළේ. නැති එක ඇත්තටම තියෙනවා. ඒක පරම සත්‍යයක්. ඇති එක ඇත්තටම නැහැ. දැන් මේක විග්‍රහ කරගන්න බෑ මිනිසුන්ට. මිනිසුන්ට මේක තේරෙන්නේ. ඒ නිසා පටන් ගන්නවා කොනක ඉඳලා 84 ධාත්ම කියන්න. හැම පැත්තෙම ඕක තමයි කියන්නේ. මොකද්ද? නැති එක හැමදාම තියෙනවා. ඇයි ඒක නැන්නේ? ඒ නිසා තියෙනවා. තියෙන එක නැති වෙනවා. ඒක ඇත්තටම නැහැ. මේක තේරුම් ගන්න බුදුවරු කියලා පිරිනවම් පානවා. අන්තිම මොහොතේ මේක තමයි කියන්නේ. මේ ලෝකෙ මොකවත් නැහැ. ඒ නැහැ කියන එක තියෙනවා. උඹලා තියෙනවයි කියන එකක්වත් නැහැ. මේක තේරුම් ගන්නilla කියලා පිරිනවම් පානවා. දැන් අපි තේසන්නේ ඒක කියන්න තමයි. මේ ලෝකේ කාන්තාව කියලා, මිනිස්සු කියලා, බඩමුට්ටු කියලා, තරහා ගන්න අතුරු කියලා, මිතුරු කියලා කවුරුත් නැහැ. ඒක තමයි තියෙන්නේ පරම සත්‍ය. තියෙනවා කියනවා කියලා මුතුමැණික් එහෙම එකක් නැහැ. මේක තේරුම් කරන්න තමයි දැන් අපි තේසෙන්නේ. දැන් කාන්තාව දැක්කාම ඉන්න බෑ රාගේ. අතක් කපලා දෙනවා. දැන් අපි හිඹිනවද? මල්ලේ දාලා තියාගන්නවද? හැඳ යට කොට්ටේ යට තියාගන්න නැහැ. කකුල කපලා දෙනවා. බඩ කපලා දෙන බඩවැල් ටික බෑග් එකට දාලා ගැට ගාලා දෙන දැන් ගන්නවද දැන් කොයිද තියෙන්නේ කාන්තාව මොනවා සම්බන්ධෙන්ද රාගය හැදුනේ එහෙම කෙනෙක් නැහැ තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසය නිසා තමයි මිත්‍යාව නඩත්තු වෙන්නේ ලෝකේ පවත්ම තියෙන එතන ඇත්තටම මේ එකක් නැහැ කියන එක තමයි ඇත්තටම තියෙන්නේ හැබැයි නැහැ කියන එක මිනිසුන්ට ඔප්පු කරන්න ක්‍රමයක් නැහැනේ ඒ නිසා ඒක මිනිසු දන්නේ නැහැ අර නැති එකක් තියෙනවායි කියලා මිනිස්සු හදාගෙන ඉන්නවනේ. ඒක පේන්න තියෙන නිසා මිනිස්සු කියන මේ එකක් තියෙනවා. ඇත්තටම තියෙන එක නැහැ. ඇයි? තියෙනවා කියන එක පේනවා. ස්පර්ශ වෙනවා. ගඳ සුවඳ දැනෙනවා. වටිනාකමක් තියෙනවා. වින්දනයක් තියෙනවා. ඒක සිතට දැනෙනවා. ඒ නිසා අර නැති එක මිනිස්සු විශ්වාස කරන තියෙනවාමයි කියලා. සිතට හරියට ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ප්‍රත්‍යක්ෂ සිතට අනුව ආයතනය ක්‍රියා කරනවා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ සිතට. යම්කිසි සම්මාවක් ඥානයක් ප්‍රඥාවක් සිතට ප්‍රත්‍යක්ෂ වුණාම සිත දැනුවත් වෙන්න විතරයි ඕනේ ඒ සිතට අනුව මේ ටික වැඩ කරනවා සිත තේරුම් ගත්තන හැමදේම කර්මානුරූපී කියලා ඒකට අනුව ඇස බලනවා ඒකට අනුව කන අහනවා ඒකට අනුව දිව කතා කරනවා ඒකට අනුව කය ඇසිරෙනවා ඒව හදන්න දෙයක් නැහැ මෙයාට එක්කෙනෙක් තේරුම් ගත්තම අර ඔක්කොම ටික ඒකට අනුව කටයුතු කරනවා එකයි හදන්න තියෙන්නේ ආයතන එකින් එකට පුරුදු පුහුණු කරලා සිතට අවබෝධය දෙන්න උත්සාහ කරන්නේ දේශනාවලින් ශ්‍රවණය තුළින් හැම දෙයක් තුළින්ම අවබෝධය තුළින් සිත අවබෝධ කරවලා ඒකට අනුව ආයතන පිළිවෙල කරන්නයි හදන්නේ. ආයතන පිළිවෙල කරලා සිත දැනුවත් කරන්නයි ප්‍රත්‍යක්ෂ කරවන්නයි හදන්නේ. ඒ කියන්නේ පොරෝගෙන නිදාගත්තත් නිදාගෙන පෙරෙව්වත් මිනිස්යා නිදි බෙස්සිට එක පෙරවිලා තිනවා. කොහොම කළත් ඒ දෙක නෙවෙන්නේ. නිදාගෙන පොරවනවා එක මිනිසෙක් මේ මිනිසයා පොරෝගෙන නිදා ගන්නවා. ආයතන අය හදලා මිනිසයා ගොඩ යනවා. සිත හදලා ආයතන පානි වැරදි කරනවා. දැන් මෙයා මොකද කරන්නේ පංචකාම වලින් ඉරවෙච්ච ආයතන පහ හදනවා හැදුවාම සිත හැදෙනවා සිත හදනවා ආයතන පහ හැදෙනවා මේ මනුස්සයත් නිදි දෙන්නම පොරෝගෙන ඉන්න ප්‍රශ්න විසඳිලා ක්‍රම දෙකෙන් එකයි වෙන්නේ ප්‍රඥාව අඩු නම් ආයතන පහ අදලා සිත හදනවා ප්‍රඥාව වැඩි නම් ආයතන මොකද කරන්නේ කෙලිම එක ධම්මපදය සිත හැදෙනවා අර ටික ඔක්කොම හැදෙනවා අඟුලිමාලයේ සිත හැදුවා ආයතන ටික හැදුනා උදාහරණ පොතේ තියෙනවා. ප්‍රඥා වැඩි නම් ආයතන හදන්නේ නැහැ. ආයතන ධර්ම කියන්නේ නැහැ. කෙලින්ම කියන්නේ සිතට. කෙලින්ම රාග. සිත හැදෙනකොට අර ඔක්කොම නිරෝධ වෙනවා. අවබෝධය අරු නම් කමඨාන දීලා ආයතන තමයි හදවන්නේ. සම්මා වාචා වඩන්න. සම්මා සෝතෙන් කටයුතු කරන්න. සම්මා කම්මන්තෙන් ඇසිරෙන්න. විනය මේවා පිළිපදිනයි. ආයතන හදලා තමයි සිත හදන්න වෙලා තියෙන්නේ. අවබෝධයේ මදි කට්ටේට ආයතන පහ හදලා සිත හදනවා අවබෝධයේ වැඩි කට්ටේට සිත හදලා ආයතන ටික හදවනවා ප්‍රඥාව අඩු කට්ටේට මේ ක්‍රමේ ප්‍රඥාව වැඩි කට්ටේට හදන්න දැන් අපට අම්මුනේ සිත හදුවාම ආයතන හදෙනවා සිත තමයි හැදෙන්නේ ආයතන ටික නිකන් හැදෙනවා ගොඩාක් ප්‍රඥාව වැඩි නම් සිත තමයි හදන්නේ ආයතන ගැන මොකක් කතා කරන්න කෙලිම ප්‍රඥා දේශනා දුන්නකම ඉතුරු ටික හදාගන්නවා අනිත් කට්ටේට සිල් දේශනා දෙන්න ඕනේ ඇයි ආයතන පාට සිල්නේ විනේනේ පිලිවෙලනේ ඒක හදන්න ඕනේ. එතකොට ඒක හැදුවාම තමයි සිත හැදෙන්නේ.